ගරු ජගත් කුමාර මන්තුමා, ඔබතුමාට විනාඩි 4ක් තියෙනවා.
ගරු මුලාසුනේ රොඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මුදල් කොමිෂන් සභාව සම්බන්ධව අදහස් ප්‍රකාශ කරනකොට මම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් විදිහට මතක් කරන්න ඕන, අපිට ඒ කාලේ ප්‍රශ්න තිබුණා මුදල් කොමිෂන් සභාවත් එක්ක. මුදල් කොමිෂන් සභාව ජනතාවගේ අදහස් සහ ඕනෑකම් හරියට අවබෝධ කරගෙන වැඩ කරන්නේ නැහැ කියලා, මුදල් වෙන් කරන්නේ නැහැ කියලා. ඒ චෝදනාව අදත් තියාගෙන තමයි මම මේ සම්බන්ධව අදහස් කියන්නේ. විශේෂයෙන්ම මේකෙන් යම් කාර්යභාරයක් සිද්ධ වෙලා තියෙනවා. මුළු රටේම පළාත් සභාව ඇතුළු ආයතන ගණනාවකට මුදල් වෙන් කිරීමේ විශාල බලයක් තිබුණා. හැබැයි ඒ කටයුතු කරනකොට යම් ඒකාධිපති ස්වරූපයකින් තනි මතයක් අනුව නිලධාරීන්ගේ තනි අදහස් මත තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ තුළ ජනතා අපේක්ෂාවන් ඉස්සසිද්ධ කරන්න ඉන්න මහජන නියුත්‍යයන්ගේ අභිප්‍රායන් ඉස්සසිද්ධ වුණෙත් නැහැ. ඒ ආකාරයට ජනතා සේවා විශ්ව කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ කියන කාරණාව කනගාටුවෙන් මතක් කරන්න ඕන. ඒ වගේම මේ වෙලාවේ අපි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ අද විපක්ෂයේ විදිහට ඉන්න අය අද හැසිරෙන විදිහට හිතෙන්නේ මේ අය මේ දින කීපයකට ඉස්සලා මැරලා ඉපදිච්ච අයද කියලා. පහුගිය කාලේ ඒ අය මේ රටේ ආණ්ඩු බලයේ තුනයි කියලා හිතන්නේ නැතුව තමයි අද විපක්ෂය හැසිරෙන. උදේවරුවේ ප්‍රශ්න ගත්තත්, ඊට පස්සේ අදහස් දැක්වත් විපක්ෂ නායකවරයාගේ ඉඳන්ම මේ තොත්ත බබාලා වගේ තමයි අදහස් කියන්නේ. ඒ අය පසුගිය කාල පරිච්ඡේදයේ තුලම මේ රට දිගින් දිගට විනාශ වෙන්න අවශ්‍ය තීන්දුව తీරන සහ සමහර කොමිෂන් සභා පත් කරලා දේහරා රටල විතරක් නෙමෙයි ආණ්ඩුත් වට්ටගෙන අන්තිමට තමන්ගේ පක්ෂත් නැතර නැති වෙන විදිහට ජනතාව ප්‍රතික්ෂේප කරන තැනට පත් කරගත්තාට පස්සෙත් අද ජනතාව අඳන්න හදනවා විවිධාකාරයෙන් පට්ටපල් බොරු කියලා. විපක්ෂ නායකතුමා අද උදේත් ජනතාවගේ පැත්තෙන් විදිහට කදහස් දක්වලා යතුරුපැදි සහ අනුකුත්තේ අත්‍යවශ්‍ය දේවල් ගෙන්නන්නේ නැහැ කියලා දුක් කඳුළු හෙලනකොට, පසුගිය කාලේ අපිට මතකයි යහපාලන ආණ්ඩුව එනකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ එදා යතුරුපැදි දුන්නා ශේෂ නිලධාරීන්ට රුපියල් 45,000 50,000 වගේ ඉතාම සුළු මුදලකට, විශාල මුදලක බදු රහිතව. හැබැයි මේ අය බලයට එනකොට කිව්වේ සියලු දෙනාට සියලුම 50,000 අයින් කරලා ඒ යතුරුපැදි දෙනවා කියලා. හැබැයි දුන්න යතුරුපැදියවත් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ මේ ආණ්ඩුව ඇතුළු. ඒ විතරක් නෙමෙයි, මේ රටේ ජාතික සම්පත්තික කුණකොල්ලට විකුණනකොට, ඒ වගේම මේ රටේ ආර්ථිකය කඩාවැටෙනකොට, මහදවල් මහ බැංකු මංකොල්ල කනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා මීක් කිව්වේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ රටට වෙන විනාශය පෙවුනේ නැහැ. ඒ වෙලාවක තමන්ගේ නියෝජ්‍ය නායකකමයි ඇමතිකමයි රැකගෙන ආණ්ඩුව ඇතුලේ බොහොම සද්ද නැතුව ඉඳලා අද මේ අපේ ආණ්ඩුව ආපු ගමන් සියලු දේ අනිත් පැත්තට හරවන්න කතා කරනවා. ඒ විතරක් නෙමෙයි,
honorable member you have one more minute.
ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරු පසුගිය කාලේ හැසිරෙච්ච විදිහත් එක්ක අද ඊට වඩා හාත්පසින් වෙනස් කතාවක් කියන්නේ. ඒ අය ආණ්ඩු බලය තියාගෙන තමන්ට ඕන විදිහට නිලධාරීන් හසුරුවමින්, ඒ වගේම තමන්ට ඕන විදිහට රටේ නීතිය හසුරුවමින් කටයුතු කරා විතරක් නෙමෙයි, ඒ අය පසුගිය කාලේ අධිකරණ වලට පවා බලපෑම් කරා. රංජන් මන්ත්‍රීතුමාගේ සමහර හඬපතගොලින් පැහැදිලි වුණා මේ රටේ අධිකරණය කොයි විදිහට මෙහෙවලා තියෙන්නේ කියලා. ඒ නිසා රටේ ජනතාවට අද ඔවුන් සුද්ධවන්තයෝ විදිහට පෙන්වන්න හදනවා. අද 20ක් අල්ලගෙන මෙතන මහා විශාල නාඩගමක් නැතුව. හැබැයි මේ නාඩගම ඇතුලේ තියෙන්නේ තමන්ගේ නොහැකියාව. පසුගිය කාලේ ඒ ආණ්ඩුව ඇතුලේ ඒ අය රටේ ජනතාවට 19 ගෙනල්ලා මොකද්ද කළේ? 19 රටේ ජනතාවට වෙච්ච සහනේ මොකද්ද? පහුගිය කාලේ දිගින් දිගටම 19 හරහා රට අවුල් වෙලා වියවුල් වෙලා එක් පැත්තක රටේ පාලනය කරගන්න බැරි වුණා. එක් පැත්තකින් ආණ්ඩු දෙකක් ජනාධිපති අගමැති වෙන බලතන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක වුණා.
ඒ හරහා රටේ නීතිය
හරියට ක්‍රියාත්මක වුණේ නැහැ.
අවසන් කරන්න.
තව විනාඩියක් ලබා දෙන්න.
අවසන් කරන්න ගරු මන්තුමා.
එක රටක නීති දෙකක් ක්‍රියාත්මක වුණා. එක රටක විධායක දෙකක් ක්‍රියාත්මක වුණා.
කෙටියෙන් අවසන් කරන්න.
අවාසනාවන්ත තත්ත්වයක රටගේ නිහිල්ල. අද කියන විශ්ව ඕන නැහැ කියලා. අපි 19
කෙටියෙන් අවසන් කරන්න ගරු මන්තුමා.
ඉස්ස ගේන්නේ 19ට අමතර එකක් ගේන්න නෙමෙයි. ඒ 19 අයින් කරලා 18 දක්වා තිබුණු ව්‍යවස්ථාවේ තත්ත්වයන් ගේන්න
විතරයි. ගරු මන්තුමා කෙටියෙන් අවසන් කරන්න.
පැහැදිලිවම කියනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ වෙලාවේ තමුන්නාන්සලා ඔය
කෙටියෙන්
තමන්ගේ මූන්ට වැටෙන්නේ පහුගිය කාලේ දිගින් දිගට කරපු දේ රට
දන්නවා. මේ
රටේ ජනතාව ඡන්දේ තව එක තප්පරයක් දෙන මුලාසන මන්ත්‍රීතුමනි, විග්නේශර මන්ත්‍රීතුමා කියනවා තමන්ට විරුවන් සමරන්න අවශ්‍යයි කියලා. හැබැයි මේ රටේ අපි මේ පාර්ලිමේන්තුවේ
කෙටියෙන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා,
එක
පොරොන්දු අදෙනවා මේ රටේ මේ ඒකීයභාවය රකින්නවා කියලා. එහෙම කියලා ඇවිල්ලා ඔහුට තස්සවාදී වෙනුවෙන්
අවසන් කරන්න ගරුමන්තුමා.
මොකක් කමන්නේ? තස්සවාදීන්ට කඩේ යනවා නම් ඒ කියන්නේ
ගරුමන්තුමා අවසන් කරන්න
අවස්ථාව සලසනවා කියලා. ඒ නිසා ඒකට සම්පූර්ණ විරෝධය අපි ප්‍රකාශ කරනවා.
අවසන් කරන්න ස්තුතියි.
කොහොම ස්තුතියි.
ගෞරව ඉම්රාන් මවුරුෆ් මොලක ආරණි මඩංගල ඉදගෙන.
நன்றி சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இன்று இந்த நிதி ஆணைக்குழு சம்பந்தமான விவாதத்திலே எனக்கும் கதைப்பதற்கான ஒரு சந்தர்ப்பத்தை ஏற்படுத்தியதுக்கு நன்றி தெரிவித்து, இன்று அரசாங்கம் நாட்டில் செய்ய வேண்டிய அவசர வேலைகள் எத்தனையோ இருந்த போதிலும் நாட்டின் விலைவாசி கூடி மக்கள் வாழ்வதற்கு கஷ்டப்படுகின்ற போது கோவிட் 19 காரணமாக எமது தொழிலாளர்கள் வெளிநாடுகளிலே வேலைவாய்ப்பை இழந்து நாடு திரும்ப முடியாமல் தத்தளிக்கின்ற போது இனவாத நடவடிக்கைகளால் எம்மூவின மக்களதும் ஒற்றுமை சீர்குலையும் போது ஒரே நாடு ஒரே சட்டம் என்று கோஷமிட்ட போதும் மதகுரு என்று அடையாளப்படுத்தி சிலர் அரச பணியாளர்களையும் போலீசார்களையும் தாக்குகின்ற காடத்தனத்தை செய்கின்ற போது காடுகளை அரசியல்வாதிகளும் அவர்கள் பினாமிகளும் அளிக்கின்ற போது 100 வருடங்களுக்கும் மேற்பட்ட வயதுடைய தேசத்தின் சொத்துக்களான மரங்களை தேச துரோகிகள் வெட்டுகின்ற போது இந்த அரசாங்கம் தமது அதிகார வெறிக்கு தீனி போடும் 20வது அரசியலமைப்பு திருத்தத்தை முன்வைத்துள்ளது. நாட்டின் பொருளாதாரத்தை கட்டியெழுப்ப முறையான வேலை திட்டங்கள் எதையும் கொண்டிராத இந்த நிலையில் மக்கள் இன்னும் சில நாட்களில் தமக்கு எதிராக கிளம்புவார்கள் என்று தெரிந்து சர்வாதிகார நாட்டை ஆளக்கூடிய வகையிலான ஆட்சியை உருவாக்குவதே அரச தரப்பினுடைய எதிர்பார்ப்பாக இருக்கின்றது. இதேபோன்று கடந்த காலங்களிலே கொண்டுவரப்பட்ட மக்கள் விரோத 18ஆம் அரசியலமைப்பு மாற்றத்தை கிழக்கு மாகாண சபையில் எதிர்த்த ஒரே ஒரு முஸ்லிம் மாகாண சபை உறுப்பினர் என்ற வகையில் இன்று நான் பெருமைப்படுகின்றேன். இந்த 20ஆம் திருத்தத்தை மக்களுக்காக ஜனநாயகத்தையும் உரிமைகளையும் பாதுகாப்பதற்கு எதிர்க்கின்றேன் என்பதில் மேலும் திருப்தி அடைகின்றேன். என்னை இந்த உயரிய சபைக்கு தெரிவு செய்த மக்களின் அடிப்படை அபிலாஷைகளான உரிமைகளுக்காக குரல் கொடுக்கின்ற உன்னத பணியினை இதன் மூலம் செய்கின்றேன். என்னை தெரிவு செய்த மக்களுக்கு மக்கள் திருப்தி கொள்வார்கள் என்று நான் நம்புகின்றேன். நாம் நம் மக்கள் அதிகாரத்தை பறிக்கும் அவர்களது சுதந்திரத்தையும் உரிமைகளையும் சர்வாதிகாரத்திடம் ஒப்படைக்கும் இந்த 20வது அரசியல் அமைப்பை முடியுமான சகல முறைகளிலும் நாங்கள் எதிர்ப்போம். மக்கள் மன்றமாக இருக்கின்ற இந்த பாராளுமன்றத்தை பலவீனப்படுத்துகின்ற இந்த 20 எமக்கு தேவையா என்ற கேள்வி கேட்கப்படுகின்றது. இந்த நாட்டை அபிவிருத்தி செய்ய அரசாங்கத்துக்கு என்ன தடை இருக்கின்றது? கடந்த தேர்தலிலே ஜனாதிபதியும் பிரதமரும் ஒவ்வொரு கோணத்தில் இயங்கும் இந்த நல்லாட்சியை தோற்கடித்து எமக்கு அதிகாரத்தை தாருங்கள் என்று மக்களிடம் கேட்டீர்கள். மக்களும் அதை நம்பி உங்களுக்கான அந்த அதிகாரத்தை தந்திருக்கின்றார்கள். ஒரே குடும்பம் ஒரே சகோதரர்கள் தானே. பிரதமரிடம் அதிகாரம் இருந்தாலும் ஜனாதிபதியின் நாட்டை சுயிச்சமாக்குகின்ற திட்டங்களுக்கு அவர் ஒத்துழைப்பார் தானே என்று மக்கள் நம்புகிறார்கள். அப்படியானால் இப்பொழுது எதற்காக இந்த 20வது திருத்தம் என்ற கேள்வி எழும்புகின்றது. ஜனாதிபதியும் பிரதமரும் கடந்த நல்லாட்சியை போன்று முரண்பாட்டு கொண்டு இந்த நாட்டை முன்னெடுக்க முடியாமல் தத்தளிக்குகின்றார்களா? அல்லது ஜனாதிபதி நாட்டை அபிவிருத்தி செய்வதற்கு பிரதமருக்கு தடையாக இருக்கின்றாரா? அல்லது பிரதமர் நாட்டை அபிவிருத்தி செய்வதற்கு ஜனாதிபதி முட்டுக்கட்டை போடுகின்றாரா? இப்படி இருந்தால் ஒரு நியாயம் இருக்கும். இல்லாமல் எதற்கு
இருக்கின்றது?
கையிலே அதிகாரத்தை குவிக்க வேண்டும். தனி மனிதன் அல்லாமல் மக்கள் பிரதிநிதிகள் மன்றத்தையே நாம் பலப்படுத்த வேண்டும். எனவே இந்த நாட்டு பிரஜைகள் அடிப்படை உரிமைகளை மீறும் இந்த 20வது திருத்த சர்வஜன வாக்கெடுப்பை கொண்டு செல்ல வேண்டும் என்று கோரி உயர் நீதிமன்றத்திலே வழக்கு தாக்கல் செய்யப்பட்டுள்ளதையும் இந்த இடத்திலே நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அது மாத்திரமல்லாமல் இன்று இந்த பாராளுமன்றத்திலே ஆளுங்கட்சியைச் சேர்ந்த ஆளுங்கட்சி உறுப்பினர்கள் சொல்லுகின்ற சில கருத்துக்களை பார்க்கின்ற சந்தர்ப்பத்தில் எங்களுக்கு வேடிக்கையாக இருக்கின்றது. அவர்கள் ஆளுங்கட்சியிலே இருக்கின்றார்களா அல்லது இன்னும் எதிர்க்கட்சியிலே இருக்கின்றார்களா என்ற கேள்விகள் இன்று மக்கள் மத்தியிலே எழுந்து கொண்டிருக்கின்றது. குறிப்பாக ஆளுங்கட்சியிலே இருக்கின்ற அந்த ஆளுங்கட்சி தரப்பு பாராளுமன்ற உறுப்பினர்களுடைய பேச்சு, அதாவது இன்று காலையில் சிலர் பேசுகின்றார்கள், இந்த பாராளுமன்றத்தினுடைய நேரத்தை நீங்கள் வீணடிக்கின்ற செயற்பாடுகளை முன்னெடுக்கின்றீர்கள் என்று. இன்று இவ்வாறு சொல்லுகின்றவர்கள் சென்ற அரசாங்கத்தினுடைய அந்த காலத்திலே இங்கிருக்கின்ற மைக்குகளை உடைத்து, இங்கிருக்கின்ற கதிரைகளை உடைத்து, இங்கிருக்கின்ற கதிரைகளுக்கு தண்ணீர் ஊற்றி இவ்வாறான வேலைகள் செய்கின்ற சந்தர்ப்பத்திலே எவ்வாறான ஒரு நிலையிலே அவர்கள் இருந்தார்கள் என்பதை அவர்கள் இன்று மறந்து இன்று புதிதாக பிறந்த குழந்தைகள் போன்று செயல்படுவது உண்மையிலே ஒரு வேதனைக்குரிய ஒரு விடயமாக இருக்கின்றது. அது மாத்திரமல்ல, இன்று அதாவது இந்த மக்கள் இன்று மூன்றிலே இரண்டு பெரும்பான்மையை இந்த அரசாங்கத்துக்கு வழங்கினாலும் இன்று இந்த அரசாங்கத்தினுடைய நிலை என்னவென்றால், இன்னும் இந்த மத்திய வங்கி கொள்ளை அல்லது ஈஸ்டர் தாக்குதலை மாத்திரம் இன்று சொல்லிக்கொண்டு வருகின்ற 5 வருடத்தையும் ஓட்டிச் செல்லக்கூடிய ஒரு சூழலிலே இந்த அரசாங்கம் இருப்பது உண்மையாக வேடிக்கையான ஒரு விடயமாக இருக்கின்றது. இன்று அதிகாரங்கள் உங்கள் கையிலே இருக்கின்றது, 3/2 பெரும்பான்மை உங்களுடைய கையிலே இருக்கின்றது. மத்திய வங்கியினுடைய கொள்ளையர்கள் யார் என்றால் அவர்களுக்கான சரியான தண்டனை வழங்குவதற்கான நடவடிக்கைகளை நீங்கள் மேற்கொள்ள வேண்டும். நீங்கள் சென்ற 2015-ஆம் ஆண்டிலே செய்த அந்த அரசியல் யுத்தத்தை காட்டி எவ்வாறு அரசியலை மேற்கொண்டீர்களோ அதே போன்ற ஒரு செயற்பாடுகளை இன்று நீங்கள் இந்த மத்திய வங்கியின் ஊடாகவும் இந்த ஈஸ்டர் தாக்குதல் மூலமாகவும் நீங்கள் முன்னெடுத்துக் கொண்டிருக்கின்றீர்கள். ஆகையால் இந்த நேரத்திலே நேரம் முடிந்த காரணத்தினால் எனக்கு அளித்த இந்த நேரத்துக்காக நன்றி கூறி எனது உரையை முடித்துக் கொள்கின்றேன்.
தேங்க்யூ ஆனரபிள் லலித் இல்லாவல. யூ ஹேவ் 4 மினிட்ஸ். ஆர்டர் பிளீஸ். Honorable Ajit, order please. Honorable Ajit Rajapaksa will take the chair.
Lalit Lal Garu Mantri to aarambha karan.
Dalu Moolasane Mantrumani Obathumala மூலாசனை கண்ண வினாடியாக கியா எங்கேருந்த வினாடியாக வெடிபுற மன்றோனா மே நிசா மம் பழமுவேன் அப்பே மீட்டிஸ்டரில் கதா கருப்பு விக்னேஸ்வரன் மந்துமாட்ட பொடி உத்தரை அத்தேன்னோனா இதுமாகி கதாவெதி கிவ்வா எங்களாண்ட விருவன் சமரான்னு அவசரத்தை என்ன கேரா அப்படி பேதிலுவ கேனா மேராட்டே விருவன் சமரான்னு ஓன கெனக்கூட்ட ஐத்த அத்தீனா ஹபாய் த்ரஸ்தவாதி சமரன்னு மேராட்டே ஐத்தியாக்னே இக்கிண்டா விக்னேஸ்வரன் மந்துமான அப்படி பேதி லோகேனா மேராட்டே த்ரஸ்தவாதியின் சமரன்னு கோட்டாபே ராஜபக்ஷ மெத்துமா நாயகத்தை இன்னத்துரு ஜனாதிபதிக்கமே இன்னத்துரு சமரன்னு தென்னாக்கேன்னு அப்படி பேதிலும மதக்கரான கமதி இவகேம அப்படி மதக்கேனுவா மே கொமிஷன் சபா கியனகொட்ட அப்பே எங்க ஹிரிவேட்டேனுவா அப்பே மந்துமானி முகத ஏகட ஹேத்துவ அப்படி மதக்காய் மேரட்டே கொமிஷன் சபா பீட்டோ உபயட்டி கொமிஷன் சபா தயா பீட்டவா வியஸ்தாதாயக சபாவ சுவாதீன கொமிஷன் சபா பீட்டவா அப்பை சுவாதீன கொமிஷன் சபா பீட்டோ நகொட்ட ஏ வியஸ்தாதாயக சபாவ பீட்டோ உபயட்டி அப்பிட மதகாய் எதா யாபாலன ராஜே எதா ஜனாதிபதி இவரை அத்தே கொள்ளங்கே அகமதி வரை அத்தே கொள்ளங்கே விபக்ச நாயக்கத்துவ அத்தே கொள்ளங்கே கதாநாயக வரை அத்தே கொள்ளங்கே ஆண்டு பக்சே இந்தகன தமன்ட ஓன விதிகிட்ட தமாய் வியஸ்தாதாயக சபா பீட்டவே ஏ வியஸ்தாதாயக சபா பீட்டோல தமாய் மே ரட விநாசகலே ஏ வியஸ்தாதாயக சபா பீட்டோல தமாய் ஏ சுவாதீன கொமிஷன் சபா பீட்டோல தமாய் மே ரட்டே சந்த கல்தம்மே ஏ சந்த கல்தாபு நிசா தமாய் மே ரட்டே விசால வசேன் முதல் நாஸ்தூனே மட்டமத்தகாய் பலாத்பாலன சந்தே பலாத்பாலன சந்த பொடி மனுஷாகே சந்தே கமே மனுஷாகே சந்தே பலாத்பாலன சந்தே அப்படி மத்தகாய் ஏ வியஸ்தாதாயக சபாவின் பீட்டோபு மெத்துவர்ண கொமிஷன் சபாவ 2015 விசுவ ஆர்யா கரு மூலாசனே மந்துமணி 2018 தமாய் நவத்த பீட்டோம் லபியே அவருது தெக்காய் மாச 8 தின 26 திப்பா நமதேனுக்கூட்ட மே முதல் வியதம் கரான் நிதி நித்திய அனுகூல ஐத்திய முகத்த கீழே ඒක නිසා ඒ පත් කරපු කොමිෂන් සභාව වලින් කළේ කොමිෂන් සභාවලට විරුද්ධ වැඩපිළිවෙලක් තමයි ගෙන ගියේ කොමිෂන් සභාවලට අයිති දේවල් නෙමෙයි කළේ ඉතින් ඒ වගේම ගරු මන්තුමනි අපි කියන්න කැමති මේ මුදල් කොමිෂන් සභාව ගත්තත් අපි පැහැදිලිව මතක් කරන්න ඕන මේවැ නියාමනයක් තියෙන්න ඕන හැම එකම හැම දෙයකම පසු විපරමක් තියෙන්න ඕන ඒ පසු විපරමක් නැති නිසා තමයි මේ රටේ මුදල් නාස්තිය හැම පැත්තෙම වැය වෙන්නේ අද ගම්මට්ටමේ බැලුවාම නොයෙකුත් බැංකු බිහි වෙනවා
නොයෙකුත් දේවල් බිහි වෙනවා කාලයක් තියෙනවා
සබත් මන්තුමා
තව විනාඩියක කාලයක් තියෙනවා
මට හැමදාම ගිය ගමනක් දුන්නු විනාඩි 2යි
නෑ 3:43 පටන් ගත්තේ
ඔබ ඒක නිසා මම කියන්න කැමති මේ තමනන්තයාට මතක් කරන්න කැමති මේ මේවැදි ගම්මට්ටමේ නොයෙකුත් බැංකු බිහි වෙනවා බිහි වෙලා අන්තිමට ගම්මට්ටමේ ජනතාවට සිද්ධ වෙන්නේ හේවැම් බැංකු වලින් ණය අරගෙන අන්තිමට බෙල්ල වැල්ලලා දා ගන්න තත්ත්වයට පත් වෙනවා මේවා ගැන පසු විපරමක් නැහැ මේවා ගැන නියාමනයක් නැහැ එන්නේ නිසා මේවා ගැන නියාමනයක් කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම අපි මතක් කරන්න කැමති අපි පළාත් පාලන ආයතන තියෙනවා අද මේ අලුතෙන් පිටවපු පළාත් පාලන ආයතන ආදායම් නැති පළාත් පාලන ආයතන මට මතක අපේ තියෙනවා මේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාර මහසනේ මිල්ලනිය පළාත් පාලන ආයතනයේ අද විශාල වශයෙන් ආපදාවකට ලක් වෙලා තිනවා ඒ ප්‍රදේශයේ ඉන්න මේ සමහර සතුන්ට මේ ගම්මැට්ටේනේ ඉන්න නරින්ට අද ජලබීතිකාව හැදිලා අද මේ වෙනකොට ගම් වැදිලා අද ළමයි අද මිය යනවා ඒ වැඩිහිටි මිනිසුන් මිය යනවා ඒ වගේ අද සතුන් හරකුන් මිය යනවා මේ පිළිබඳව අපි වනජීවි ඇමතුමාට කිව්වා වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඇහිලා අපිට හරි පුදුම හිතෙනවා කියලා ගිහිල්ලා තියෙන කතාව ඒ මිය යන ජනතාවගේ පවුල් වලට කියලා තිනවා මේ නරින් එළියට එන වෙලාවට ගෙවල් ඇතුළට වෙලා ඉන්න කියලා එළියට එන්න එපා කියලා ඒ වනජීවියකේ ඒක තමයි උපදේශය මේක නෙමෙයි මම කියන්නේ මම හැම දිනාටම කියන්න කැමති මං ඇතුළු මේ සභාවේ ඉන්න සියලු මැතිඅමතුවරුන්ට අවසාන වශයෙන් මං කියනවා මේ අපිට පඩි ගෙවන්න අපිට මේ සියලු දෙයට අහිංසක ගමේ ඉන්න මේ සිංගමනේ යදින යාචකයාගේ බදු මුදල් පවා වැයෙන් වෙනවා ඒ නිසා මම ඇතුළු වෙන නිලධාරී සියලු දෙනාම තේරුම් ගන්න ඕන මේ අපිට පඩි ගෙවන්නේ මේවා සියලු දේ කරන්නේ මේ ජනතාවට සේවය කරන්න තමන් හදවතින් අවංකව මේ සේවාව කරන්න එතකොට මේ රට පාලනය කරන්න
පුළුවන්
එහෙම කළා මේ ජනාධිපතිතුමාට අධිකාරී ජනාධිපතිතුමාට අධිකාරී අග්‍රාමාත්‍යතුමාට මේ සහාය ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා ඒකත් එක්ක මම අවසාන වශයෙන් කියන්නේ මේ මිල්ලනිය ප්‍රදේශයේ ඇති වෙලා තියෙන ව්‍යසනය පිළිබඳව මෙයට වඩා වනජීවී අමාත්‍යාංශයේ ඇතුළු කළුතර දිස්ත්‍රික්කයට වෙලා තියෙන විනාශය ගැන මෙයට වඩා සොයා බලන්න කඩිනමින් සොයා බලන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන ගෞරවනීය ආරාධනය කරමින් මම කියන බොහොම ස්තුතියි ඒ වගේම මේ මෙයට වඩා අපි මේ අනිත් මන්ත්‍රීවරු ගැන හිතන්න හැමදාම විනාඩි 2යි 3යි අපිට දෙන්නේ මේ වෙලාව තුල අපි කරගෙන ආපු කතාව අපි මහන්සි වෙනවා පැය ගණන් මහන්සි වෙලා කරුණු හොයාගෙන එනවා කරුණු හොයාගෙන ඇවිල්ලා අපි කතා කරන්න අපිට වෙලාවක් නැහැ මේ ඒක නිසා ගරු නියෝජ සභාපතිතුමනි මේ ගැන දැඩිව හිතලා මේට වඩා කාලය
මේ අනිත් ගරු මන්ත්‍රීතුමා අවසන් කරන ඔය
ගෞරවණීය ඉල්ලීම කරනවා බොහොම ස්තුතියි
ඔය ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා මටත් තියෙන මාත් ඒක නිසා අද කතාව දැම්මේ නැහැ විනාඩි 2 3කින් කරන්න බැරි නිසා ඔව් හරි ප්‍රණාම් ගරු මන්ත්‍රීතුමා
සභාපතිතුමනි මේ ඔබතුමාගේ අවධානයට යොමු කරන්න මොකද වත්මන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා අපි දන්න විදිහට මහින්ද යාපා වැත්තුමා තමයි කතානායකතුමා. නමුත් ජනාධිපතිතුමාගේ www.president.government.lk කියන වෙබ්සයිට් එකේ ජනාධිපතිතුමාගේ වෙබ්සයිට් එකේ ඔබතුමා කලබල වෙන්න ඕනේ. ජනාධිපතිතුමාගේ වෙබ්සයිට් එකේ දැනට ඉන්න කතානායකට ඉන්නේ කරු ජයසූරිය පොඩක එක වෙනස් කරගන්න කියන්නේ. මොකද ප්‍රොඩක්ටිවිටි කර වැඩ කරනට මේ බොරුවක් නෙමෙයි කියන්නේ මම මේ ඔබතුමාට ඔන්නම් එක දෙන්නම්.
හරි බොහොම ස්තුතිවන්තයි
තමයි. නැත්නම් ඔබේ ඔබතුමාලා කතානායකට හොඳ නැහැ. මම කිව්වේ ඒකයි. නෑ හිටපු කියලා
නෙමෙයි. බොහොම ස්තුති කරු මන්ත්‍රීතුමා ඒක අපේ මාලේකම්තුමාට දාන්න ලේක නිවැරදි කරන්න. ගරු උදේකාන්ත කරු මන්ත්‍රීතුමා නෑ ගරු ගුණතිලක රාජපක්ෂ කරු මන්ත්‍රීතුමා විනාඩි 4ක් කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මුලාසනේ ඔබ වන ගරු මන්ත්‍රීතුමනි, මුදල් කොමිෂන් පිළිබඳ කතා කිරීමේදී රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය සංවර්ධන උපාය මාර්ගයට බාධා නොවන මුදල් කොමිෂමක් සභාවේ රෙගුලාසි අනුව සකස් විය යුතුයි. පත්තර රජයකට අවුරුදු පහක් තුළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මුදල් කොමිෂම බාධා වුණොත් රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම ප්‍රශ්නයක්. ජනතාව ලබා දුන් වරම ඉටු කිරීමට බැරි වෙනවා. රජයේ අපහසුතාවයකට පත් වෙනවා. මුදල් කොමිෂමෙන් මුදල් වෙන් කිරීමේදී පාර්ලිමේන්තුවේ ආසන ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් අපේ ආසනේ හාරිස්පත්තුව, මං හිතන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම ආසනේ, ග්‍රාම සේවා වසම 185යි, ප්‍රාදේශ සභා 3යි. අර මුදල් වෙන් කිරීමේදී ඡන්දදායකයෝ අඩු, ජනගහනය අඩු, ඒ ආසනයට වෙන්ගෙන මුදල වගේම මේ වගේ ලොකු ආසන වලටත් වෙන්ගෙනකොට මං හිතන්නේ අපේ මහජනතාවට ඒ භූගෝලීය සාධක අනුව අපිට සේවයක් කරන්න ටික අපහසු වෙනවා ජනගහනය වැඩි නිසා. ඒ නිසා මුදල් වෙන් කිරීමේදී භූගෝලීය විශාලත්වය අනුව කටයුතු කරන්න කියලා අපි මුදල් කොමිෂමට මතක් කරනවා. ඒ වගේම අපි දන්නවා ඊයේ පෙරේද අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු, නැත්තම් ජාතික සමගි බලවේගයේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂය දැන් නැති නිසා ඒ අය මේ ඊයේ පෙරේද ඉපදුණු අය හැටියට තමයි මේ සභාවේ කතා කරුවේ. ඒ අය දන්නේ නැහැ, ඇත අමතක කර ඇත තමන්ගේ කාලේ ප්‍රේමදාස යුගයේ මේ රටේ කරපු කියපු දේවල් නාස්තිය දූෂණය ගැන කතා කරනවා. අපි දැක්කා ගෙවල් 10ක් හදනකොට ප්‍රේමදාස මහත්තයා කතරගම හදනවා නම් යාපනේත් පෝස්ටර්, නුවරත් පෝස්ටර්, අනුරාධපුරේත් පෝස්ටර්, සමරි පලකේට විතරක් මම හිතන්නේ ලක්ෂ ගාණක් විදන් කරනවා. ඒ විදිහට මහා පම්පූරියක් ගහලා තමයි රටේ ඒ මුදල් නාස්ති කරේ. ඒ අය දැන් කතා කරනවා මුදල් මේ රජයේ මුදල් නාස්තිය පිළිබඳ. බලන්න අපේ ජනාධිපතිතුමා ආව ගමන් මොකද්ද එතුමා කරේ? එතුමාගේ වාහන සංඛ්‍යාව 27 ඉඳලා 3ට බස්වව්වා. එතුමා මේ රටට ආදර්ශයක් දුන්නා. මේ රටේ ග්‍රාම සේවක වසම් 14320යි. අපිත් ඒ කාලේ ගමක පාරක් හදනකොට ලක්ෂ 2ද 3ද 5ද බලන්නේ සමහර පාරවල් වල එක දිගද බෝඩ්. මේ බෝඩ් එකක් ගහන්න රුපියල් 10000ක් 12000ක් අපරාධ මහජන මුදල් වැය වෙනවා. අපේ ජනාධිපතිතුමා ආපු ගමන් ඒක නතර කරා. 14320 දැන් බෝඩ් ගහන්නේ නැහැ. අපිට බෝඩ් අවශ්‍ය නැහැ. මහජනතාවට වැඩක් කරා නම් ඒ මහජනතාවගේ හදවත තුළ ඒක රැඳෙයි. බෝඩ් ගහීම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එතන අපේ කොටාබේ රාජපක්ෂ අධිකාර ජනාධිපතිතුමා ඒ බෝඩ් සංකල්පය මේ රටින් ඉවත් කරලා අද අපේ රටේ ජාතික ආර්ථිකයට විශාල මුදලක් එතුමා අපිට ඉතිරි කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට මේ එක්සත් ජාතික සමගි බලවේගයේ මාධ්‍ය සංදර්ශන ඒගොල්ලන් මෙතන බොරුවට හයියෙන් කෑකෝ ගහලා මේ මාධ්‍යයට බේන්න රටේ මාධ්‍ය තුලින් ඒ සංදර්ශන ඉදිරිපත් කළා තමයි මේ අද මේ විපක්ෂය මේ ඉස්සරහට ගෙනියන්න බලන්නේ. මම හිතන්නේ මේ රටේ ජනතාව ඒකට මම හිතන්නේ ඔහොම නෙවෙයි ප්‍රේමදාස මහත්තයා වලින් නැගිටලා ආවත් අපේ රටේ ජනතාව ඒ අයට නම් අය සමාවක් දෙන්නේ නැති බව අපි හොඳාකාරම දන්නවා. එතන අපි අද LTT සංවිධානය ගැන අපේ විග්නේශ්වර මන්ත්‍රීතුමා කතා කරා.
කාලේ අවසන් කරුවන්
එතුමා කියනවා මේ විරුවන් සමරන්න ඕනේ කියලා. මම හිතන්නේ ත්‍ස්තවාදීෝ කියන්නේ විරුවන් නෙවෙයි. මේ මේ රටට කළ විනාශය අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ විග්නේශ්වර මන්ත්‍රීතුමා අපි ලැජ්ජා වෙන එක පැත්තෙන් අපේ පළාත් සභාවේ මහා මාත්‍යවරයෙක් හැටියට එතුමා මෙතෙන්ට ඇවිල්ලා එතුමා මේ කියන දේ ගැන අපි කනගාටු වෙනවා. වගේ අවසාන වශයෙන් පහුගිය සතියේ මහනුවර නගරයේ බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිලා අයිසක 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේ 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 ගෙදර අයිතිකාරයා මේක දැන දැනම බල්ලයි පූසයි දෙන්නම අරන් පැනලා ගියා. මේක සහගහන අපරාධයක්. මේ ගැන අපි ඉල්ලා සිටිනවා මහනුවර ජීවත්වන කෙනෙක් හැටියට විශේෂ පරීක්ෂණයක් පවත්වල මේ පුජ්‍යලයාට දඩුවම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
මීලාට ගරු නිරෝෂන් පෙරරා ගරු මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින මුදල් කොමිෂන් සභාවේ 2019 හතරවන කාර්තුකාර්ය සාධක වාර්තාව කල්තබන අවස්ථාවේ විවාදයට සහභාගී වීමට ඉඩ දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ රටේ දැන් වෙනකොට දැඩිව මූල්‍ය පාලනය පිළිබඳව කතාබහට ලක්වෙද්දී විශේෂයෙන්ම මේ කොමිෂන් සභා මාර්ගයෙන් කොහොමද අපේ රටේ මුදල් නාස්ති නොකර ජනතාවට උපරිම සේවයක් ලබා දෙන්නේ කියන මාතෘකාවට අපි පිවිසෙන්න ඕනේ. අපි දන්නවා පළාත් සභා මේ වෙනකොට දශක ගණනාවක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ පළාත් සභා යටතේ මේ රටේ පාසල්, ඒ වගේම ඉස්පිරිතාල, ඒ වගේම පාරවල් ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය බොහෝ දේ මේ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒවා නඩත්තු කිරීම, ඒ වගේම ඒවා සංවර්ධනය කිරීම පළාත් සභාව සතු වෙනවා. නමුත් අද ජනතාව තුළ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ පළාත් සභාව වලට වියදම් කරන මුදල් ප්‍රමාණය ගත්තාම ඒ ජනතාවට සාධාරණ සේවයක් වෙනවද කියලා. අපි පාසල් පද්ධතිය ගත්තාම අද වෙනකොට පළාත් සභාවල තියෙන ඒ පාසල් පද්ධතියේ අඩුපාඩු බොහොමයක් තියෙනවා. අද දෙමව්පියෝ ඒ පළාත් සභා පාසල් වලින් දරුවන් අරගෙන ජාතික පාසල් වලට ඒ දරුවන් යවන්නට අද උත්සාහ කරනවා. ඒ වගේම අපි රෝහල් ගත්තහමත් රෝහල් වල විශාල අඩුපාඩු රාශියක් අපි දකිනවා. ඉතින් ඒ හින්දා අපි මේ පළාත් සභාවට දෙන මුදල් නියමාකාරයෙන් අද ඒවා වියදම් වෙලා ඒවා ජනතාවට යනවද කියන ඒ මාතෘකාවට එන්න ඕනේ. අපි දකිනවා වත්මන් ආණ්ඩුවේ හුඟක් කට්ටියට මේ කොමිෂන් සභා කියනකොට ඒගොල්ලන්ට භූමිතල් ගැහුවා වගේ. ඒ වගේම විගණනය කියනකොට ඒක භූමිතල් ගැහුවා වගේ. අද දන්නවා අද පාර්ලිමේන්තුවේ 20 වෙනි සංශෝධනය තුළින් පාර්ලිමේන්තුවේ පවා මූල්‍ය පිළිබඳව පාලනය වගකීම අඩු කරන්නට කටයුතු කරන රජයක් ඉන්නකොට මේ පළාත් සභා පිළිබඳව අපිට ඊතරම් විශ්වාසයක් තියන්න බෑ. පළාත් සභා හරියට ක්‍රියාත්මක කළා අපේ රටේ ජනතාවට ඒව තුළින් හරි සේවයක් කරන්නට ඉඩ දෙයි කියලා අපිට විශ්වාසයක් තියාගන්න බෑ. මොකද ඒ පළාත් සභාවල විශාල ලෙස දූෂණ, ඒ වගේම වංචාවල් මේ පාර්ලිමේන්තුවේ සහ අමාත්‍යාංශ වගේ දේවල් වලින් ඒ සිද්ධ වෙන මොහොතක අපිට විශේෂයෙන්ම මේ සංවර්ධන ව්‍යාපෘති හරියට ඒව තක්සේරු කරලා ඒව කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා අපිට ඒ බරපතල සැකය තියෙනවා. අද වෙනකොට අපි දන්නවා අපිට ආරංචි වෙලා තියෙනවා කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති. එදා අපි දැක්කා ජෛක ආයතනය විසින් ඉතාම සහනදායි පොලියකට 0.1% පොලියකට, ඒ වගේම දීර්ඝ කාලීනව අපිට ලබා දුන්නු ඒ ණයත් එක්ක ජනතාව ඒ තදබදය, මාර්ග තදබදයට අත්‍යවශ්‍ය වූ කාරණයක් ඒ සැහැල්ලු දුම්රිය. නමුත් ඒක අද අවසන් කරන්නට අද රජය කටයුතු කරලා තියෙනවා. ඒකෙන් මොනවද විකල්පය කියලා අපිට තාම මේ රජය ඒක නිවේදනය කරලා නැහැ. ඉතින් අපි අහනවා ඇයි මේක ඒක නවත්වන්නේ? මොකද්ද මේක විකල්පය? මන්තිරු ඒ නීතිය විතරක් ක්‍රියාත්මක කරලා මේ මාර්ග තදබදය අද වෙනකොට ඕගොල්ලන් විසඳුමක් දීලා තියෙනවද කියලා. ඉතින් ඒ හින්දා ඉතියෝපියාවේ ඒ වගේම අනිකුත් දියුණු වෙන රටවල් වල මේ වගේ අති නවීන දුම්රිය සේවාවන් දැන් වෙනකොට ක්‍රියාත්මක වෙනකොට අපේ රටේ තාම ඒක සැලසුම් කරගෙන ඉන්නවා. ඒක සැලසුම් කරගෙන ඉස්සරහට යනකොට අලුත් රජයක් ඇවිල්ලා ඒක නතර කරනකොට කොහොමද මේ රටේ ජනතාවට ඒකෙන් සේවයක් ලබා දෙන්නේ කියලා අපි මේ වගේ වෙලාවට අහන්න අපිට සිද්ධ වෙනවා. ඒ වගේම මෙතන කතා කරා 19 වෙනි සංශෝධනය පිළිබඳව. මමත් මේ පාර්ලිමේන්තුවේ හිටියා 19 වෙනි සංශෝධනයේ ඒක සම්මත කරනකොට මේ අපේ අද ඉන්න එදා අපි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරේ ඒ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි බහුතර මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ හිටියේ ඒක සංශෝධනය කරනවා. ඕගොල්ලන්ගෙන් පැත්තේ තමයි හිටියේ වැඩිපුර. ඒගොල්ලන් තමයි අත්විස්සුවේ. ඒ අත්විස්සපු සමහර මන්ත්‍රීවරු අද මේ රජයේ ඇමතිවරු බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා 19 වෙනි සංශෝධනයේට අතිස්සුවේ මේ වත්මන් ආණ්ඩුවේම ඉන්න සමහර පුද්ගලයෝ. ඒගොල්ලන් අද නිහඬව ඉන්නවා. ඒ හින්දා අපි කියනවා 19 වෙනි සංශෝධනයේ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් 19 වෙනි සංශෝධනයේ අඩුපාඩු මුවාවෙන් මේ රටේ ඒකාධිපති පාලනය බිහි කරන්න එපයි කියමින් මම කතාව අවසන් කරනවා.
කොමිස්සුතේ ගරු මන්ත්‍රීතුමා, ඊළඟට ගරු කුලසිංහම් තිලීපන් ගරු මන්ත්‍රීතුමා විනාඩි 4ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, நிதி பற்றி பேசுகிறார் விக்னேஸ்வரன் ஐயா அவர்கள். வடக்கின் வசந்தத்தை குழி தோண்டி புதைத்தவர்களில் விக்னேஸ்வரன் ஐயாவும் ஒருவர். தான் முதலமைச்சராக இருந்தபொழுது அரசாங்கத்தால் அள்ளி கொடுக்கப்பட்ட நிதியை கிள்ளி தெளித்துவிட்டு மிகுதியை திரும்ப திரைசேரிக்கு அனுப்பியவர்களில் ஐயாவுக்கு பெரும் பங்குண்டு. அன்பார்ந்த உறுப்பினர்களே, கௌரவ உறுப்பினர்களே, உங்களிடம் ஒன்றை கேட்டுக்கொள்கிறேன். விக்னேஸ்வரன் ஐயா பேசுவதை நீங்கள் பெரிதுபடுத்த வேண்டாம். அவர் பேசுவதே வேடிக்கைக்கும் தன்னை அடையாளப்படுத்துவதற்கும் மட்டுமே. நீங்கள் அதற்கு பதில் கூறி அவரை மீண்டும் மீண்டும் பெரியாளாக ஆக்க வேண்டாம் என்று உங்களை கேட்டுக்கொள்கிறேன். அடுத்தது இம்ரான் மஹ்ரூப் அவர்கள் சிறுபான்மை பெரும்பான்மை என்று பேசுகிறார். நான் அவரிடம் கேட்கிறேன், இப்படிப்பட்ட ஒரு மலசல கூடம் உங்களது முஸ்லீம் கிராமங்களில் உண்டா? நீங்கள் ஆட்சி செய்த பொழுது உங்களுக்கு கிடைத்த வளங்களை உங்கள் அமைச்சர்கள் ஊடாக உங்கள் இனம் சார்ந்த இடங்களுக்கே அள்ளி அள்ளி இறைத்தீர்கள். இன்று வவுனியா மாவட்டத்தில் நகரில் இருந்து 2 கிலோமீட்டர் தொலைவில் இருக்கிற ஒரு கிராமத்தில் கதவில்லாத மலசல கூடம் இருக்கின்றது. அரை தகரத்தை தான் அங்கு கதவாக பயன்படுத்துகிறார்கள். வேதனையான விடயம், அதை பாவிப்பவர்களில் ஓயல் படிக்கக்கூடிய ஒரு மாணவியும் அடங்கும். இப்படிப்பட்ட ஒரு மலசல கூடம் உங்களது பிரதேசங்களில் இருக்கிறதா? நீங்கள் எதற்காக சிறுபான்மை பெரும்பான்மை என்று பேசி இனவாதத்தை தூண்டிவிடுகிறீர்கள்? டிஎஃப்ஆர் வீட்டு திட்டம் என்று கௌரவ ரிஷாட் பதியுதீன் அவர்களால் கொண்டுவரப்பட்ட ஒரு திட்டம். நான் அவரை குறை சொல்லவில்லை. காரணம், அவர் என்றும் அவர் சார்ந்த மக்களுக்காக சேவை செய்யக்கூடியவர். இதில் வேதனையான விஷயம் என்னவென்றால், டிஎஃப்ஆர் வீட்டு திட்டம் எமது தமிழ் தேசிய கூட்டமைப்பினரால் அங்கீகரிக்கப்பட்ட ஒரு திட்டம். இது 90% முஸ்லீம் மக்களுக்காக கட்டி கொடுக்கப்பட்ட திட்டம். ஆனால் இன்று வவுனியாவில் வன்னியில் வடக்கில் 10 அடி 10 அடி வீட்டுக்குள் தகரமும் சீட்டும் இல்லாமல் தரப்பாலை போட்டு இருக்கக்கூடிய நிலைமையில் எம்மக்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அவர்களை அப்பொழுது உங்கள் கண்களுக்கு தெரியவில்லையா? இன்று சிறுபான்மை சிறுபான்மை என்று எல்லாம் சேர்ந்து எம்மை தான் சிறுபான்மை ஆக்குகிறீர்கள். நன்றி.
ஓமி சுதி கரு மந்திரிதுமா, மீலங்கட கரு ஜாமர சம்பத் கரு மந்திரிதுமா, அபுதமாட்ட வினாடி ஹத்திர காலியாக லபினோ.
ගරු මූලාසන රෝඩ මන්ත්‍රීතුමනි, මුදල් කොමිසම ගැන කතා කරන්න තිබ්බත් මම මුදල් කොමිසම ගැන කතා කරනට වැඩිය ඊයේ මගේ කතාව මට කරගන්න දුන්නේ ඊයේ විපක්ෂයේ මන්ත්‍රීවරේ පීසේකා විපක්ෂයේ ඉඳගෙන කිව්වා අපේ මන්ත්‍රීවරයෙකුට මෝඩයා කියලා. අපි 9 පාර්ලිමේන්තුවේ කිව්වේ 8 පාර්ලිමේන්තුවේ විදියට 9 පාර්ලිමේන්තුව හසුරුවන් එපා කියලා. හැබැයි අපිට දින දෙක පුහුණුවක් තිබා මේ පාර්ලිමේන්තුවේ. පව පුහුණුවක් තියලා කිව්වා 8 පාර්ලිමේන්තුව 9 පාර්ලිමේන්තුව කරගන්න එපා කියලා. හැබැයි එතුමා කලවැද්ද කියලා ජනාධිපති වර්ණයේදී කෙලව ගත්තා වගේම මගේ භාෂාවෙන්ම මම කියනවා, ඒ වගේම ඊයේ කතා කරපු විදිය මන්ත්‍රීවරයෙකුට මෝඩයා, කොහෙද ඉන්නේ අනම්බරන් විදියට කතා කරන්නේ. මන්ත්‍රීතුමාට උගන්වන්න වෙනවා එයාට. එයා එක වෙලාවකදී කිව්වා මේ 8 භාෂා විතරයි ඉගෙනනේ. මං කතානායකතුමනි, ඔබතුමා ඉල්ලා සිටිනවා මම විභාග දෙපාර්තමේන්තුවට යවලා අපේ සුදුසුකම්, එතුමාගේ සුදුසුකමුයි මගේ සුදුසුකමුයි අරගෙන ඇවිල්ලා මෙතන ප්‍රසිද්ධිය කියන්න ඕන කියන එක. ඒකත් මම මේ වෙලාවේදී කියනවා. ඒ වගේම එතුමා හැමෝටම මේ 8 පාස් කියනවා. මේක යායුතු හිතාගෙන ඉන්නේ අනුකාණ්ඩයක් කියලා. හමුදා අනුකාණ්ඩයක් නෙවෙයි මේක. මේක පාර්ලිමේන්තුව. හමුදා අනුකාණ්ඩයක් විදියට තමයි අණ දෙන්නේ මෙතන ඇවිල්ලා මෙතන සමහර අයට කතා බහ කරන්නේ. ඒ වගේම එතුමා ගැන කියන්න ගොඩාක් දේවල් අපිට තියෙනවා. මේ වෙලාවේදී අපි කියන්න ඕන, පාන් රාත්තල් දෙක ගේන්න අලිමංකඩේ ඉඳන් හෙලිකොප්ටර් කොළඹට ඇවිලා අර කැසුවල්ට් වෙච්ච නැත්නම් වෙඩි වැදිච්ච සොල්දාදු අච්චරෙදී පාන් රාත්තල් දෙක ගේන්න කොළඹට හෙලිකොප්ටර් යොපු නායකෝ අපි ඒවා දන්නවා. ඒ වගේම කොළඹ ඉඳන් වෙතිලකේනි අයියා කච්චු ලිඳෙන් වතුර කොළඹට අරන් ආවා. ඒවා අපි දන්නවා. අපි නොදන්නව නෙමෙයි. වතුර බොන්නේ අයියා කච්චු ලිඳෙන් වෙතිලකේනි වල ඉඳන් එනි කොළඹට අරන් ආවා ගුවන් යානාවලින්. ඒවත් අපි දන්නවා. අපිට කියන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා. ඒ වගේම ඊයේ කිව්වා පළවෙනි පේලියේ එයාත් එක්ක ඇටැක් කරන්න අපේ පළවෙනි ආණ්ඩු පක්ෂේ පළවෙනි පේලිය ඕන කෙනෙකුට එන්න කියලා. අපේ පළවෙනි පේලියේ ඉන්නවා වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමා, ඇමතිතුමා. ඕනනම් එන්න කියන්නේ අපි වාසුදේව නානයක්කාර ඇමතිතුමා එයාට දෙන්නම්. මොකද එයාට හොඳ කෙනෙක් දෙන්න බෑ. මොකද එයාගේ ජීවිතය ගැන සුවර එකක් නැහැ. ඒ නිසා වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමා දෙන්න පුළුවන් අපිට. එයාට ඇටැක් කරන්න ඕන නම් අපි වාසුදේව ඇමතිතුමා එවන්න. ඒකත් මේ වෙලාවේදී මම මතක් කරන්න ඕනේ. ඊළඟට මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමා තිනේ ඉඳා පළවෙනි අගමැති ඩී.එස්. සේනානායක මහත්තයාගේ සුසුකම් මොනවාද? පහසමත් එක්සත් ජාතික පක්ෂයේ පළවෙනි අගමැතිතුමා පහසමත් මේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා පළවෙනි අගමැතිවරයා අගමැතිවරු කී දෙනෙක් හිටියද අට සමත් පාලනය කරේ නැද්ද රට? ඒ වගේම තමයි ප්‍රායෝගික දැන් නායකයෝ හොඳම උගතා බුද්ධිමතාගේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ අද පාර්ලිමේන්තුවේ ඉන්නවද? හොඳම උගතම උගතා බුද්ධිමතා අද පාර්ලිමේන්තුවේ ඉන්නවද? අද හොඳම උගතා බුද්ධිමතා පාර්ලිමේන්තුවේ නැහැ. ඒක හොඳට දැනගන්න ඕන පිසේකා. ඒක නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන අපිට එනවා මේ අපි මේ වෙලාවේදී කියන්න ඕන කියන්න තියෙන දේවල් මේ වෙලාවේ කියන්නද කාට කියන්නද?
තව විනාඩියක කාලයක් ඔතුමාටල.
ඒ වගේම මම කියන්න ඕන මේ වෙලාවේදී අපි මේ පාර්ලිමේන්තුවට ආවේ මේ පාර්ලිමේන්තුව ගැන ලොකු විශ්වාසයක් තියලා වැඩගත් විදියට පාර්ලිමේන්තුවේ කතා කරන්න. හැබැයි 8 වෙනි පාර්ලිමේන්තුවට මේක 9 වෙනි පාර්ලිමේන්තුවපත් කරගන්න බෑ. ගහගන්න ඕන එන්න මේ චන්නි නෑ මේ පාර්ලිමේන්තුවේ. ඒ චන්නිකම් කළා ඒ හිටපු කාලේ. දැන් ඒ වටේ ඉඳ තියන්නේ කියන එකත් මේ වෙලාවේදී මම කියන්න ඕන. ඒ වගේම 13 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් මම මුදල් කොමිෂන් සභාව ගැන කියන්න ඕන. ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමතිවරයා හැටියටත් මුදල් ඇමතිවරයා හැටියටත් අපිට දුන්නේ බිලියන 23යි මුළු ඌව පළාතනම පළාත් සභාවටම. ඒකෙන් බිලියන 5යි ප්‍රාග්ධන වියදම් බිලියන 18ක් පුනරාවර්තන බිලියන 18න් තමයි සියලු වැඩ බිලියන 5කින් මොනවද පළාත් සභාවක් හැටියට අපි කරේ. ඒකෙනුත් අපිට අවුරුද්ද අවසාන වෙනකොට චක්‍රලේඛනේ වල නවත්තනවා භාගයක් එවන්නේ භාගයයි එවන්නේ. ඒ නිසා මේ මුදල් කොමිෂන් සභාව 13 වෙනි ආණ්ඩුකම විවස්ථාවේ තමයි ස්ථාපිත වුණේ. එහෙමනම් මුදල් කොමිෂන් සභාවට තියෙනවා ලොකු වගකීමක්. මේ මුදල් පරිහරණය කිරීම මේක ක්‍රමවේදයක් අනුව මේ මුදල් මේ රටට වැය කළා බෙදලා හදලා දෙන්න. එහෙමනම් මට මගේ කාලේ ඉවර වුණා. විනාඩි 4කට කතා කරන්න දේවල් නැහැ. නමුත් පුළුවන් විදිහට කතා කරා.
ඔබතුමාට තව විනාඩි 4ක් කාලයක් ලැබෙනවා. මේ අඩු කරලා වෙන මන්ත්‍රීතුමා කෙනෙක් ඒක පරිත්‍යාග කළා
තියෙනවා. එහෙමනම් මට තව විනාඩි 4ක් කාලයක් හම්බෙලා තියෙනවා. මම මේ මුදල් කොමිෂන් සභාව ගැන කතා කරන්න ඕන. මම ඌව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා හැටියට මට බිලියන 23යි මිලියන 23000යි දුන්නේ අවුරුද්දට. බිලියන 18000ක් මිලියන 18000ක් පුනරාවර්තන 35000කට වැඩිපුර ගවන්න සියලුම රාජ්‍ය යන්ත්‍රණයේ මෙහෙවුවේ මිලියන 18000කින්. බිලියන 5යි දුන්නේ මට. බිලියන 5කින් තමයි මම ඉතුරු වැඩ කොටස් මිලියන 5ක්. බිලියන 5යි කියන්නේ මිලියන 5000කින් තමයි සෞඛ්‍ය අධ්‍යාපනය සියලුම අමාත්‍යංශ වලට බෙදලා අපි ඌව පළාත් සභාවේ පළාතක් ඇරියට මුදල් කොමිෂන් සභාව අපිට මුදල් දුන්නේ. හැබැයි මුලසුන මන්ත්‍රීතුමනි අපි කියන්න ඕන ඒකෙනුත් භාගයක් වැඩ කරගෙන යනකොට 10%ක් නවත්තනවා. ආයේ ටිකක් යනකොට තව 10%ක් නවත්තලා අන්තිමේදී 50%ක් විතර ප්‍රාග්ධන වියදම් නවත්තනවා. ප්‍රාග්ධන වියදම් අපිට දුන්නේ 2500යි. 5000ක් වෙන් කරනවා. අවසානයේදී දෙසැම්බර් මාසේ වෙනකොට අන්තිමට මුදල් කොමිෂන් සභාවෙන් අපිට එව්වේ මේකෙන් භාගයයි. එතකොට අපිට කොහොමද වැඩ කරගෙන යන්නේ? පුනරාවර්තන වියදම් වලින් තමයි සියලුම පඩිනඩි සියලුම දේවල් අපි පළාතේ කරගෙන ගියේ. ඒ නිසා මුදල් කොමිෂන් සභාව තීන්දුව තීරණ ගන්නකොට මුදල් බෙදෙනකොට හදනකොට මුදල් බෙදෙනකොට ක්‍රමවේදයක් අනුව බෙදන්න ඕන. පළාතක මිලියන 2500කින් මොනා කරන්නද? සමහර අමාත්‍යංශ වලට 2500ක් හම්බෙනකොට මුළු පළාතකට මොනරාගල සහ බදුල්ල මම නියෝජනය කරපු පළාත ලංකාවේ ලොකු ප්‍රධාන විශාල පළාත් වලින්
දෙවැනි පළාත හැටියට තමයි මම මේ වෙලාවේදී හඳුනන්නේ ඌව පළාත. ඒ වගේ පළාතකට වැඩ කරනකොට මම හිතන්නේ මීට වැඩිය මුදල් වෙන් වෙන්න ඕන ප්‍රාග්ධන වියදම්. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේදී කියනවා මේ පාර්ලිමේන්තුවේදී මුදල් දෙනකොට මුදල් කොමිසම සභාව මීට වැඩිය ටිකක් මීට වැඩිය හිතලා මේ රට ගැන පළාත ගැන ඒ වගේම පළාතෙන් පළාතට වෙනස් කරන්න ඕන. බත්නාහිරට දෙන ගාන ඌවට දීලා බෑ.
ආ විනාඩියක් කාලයක් ඔබතුමා.
ඒ වගේම දකුණට දෙන ගාන ඌවට දීලා බෑ. ඈ උතුරු මැදට දෙන ගාන වයඹට දීලා බෑ. මුදල් කොමිසම තීන්දුව තීරණ ගන්න ඕන පළාතේ පළාත ගැන. සාමාන්‍යයෙන් බත්නාහිර පළාතේ මාර්ගයක් ඉදි කරනකොට ඒ ඉදි වෙන්න යන මුදලට වැඩිය මාර්ග කිලෝමීටරකට කඳුකර ප්‍රදේශවල ඌව පළාත වගේ ප්‍රදේශවල මං හිතන්නේ විදියට ඉදි කරගන්න ගියාම ටිකක් අපිට වියදම් වැඩි වෙනවා. අනේ ඒව ගැන සැලකිල්ලටගෙන මුදල් වෙන් කිරීමේදී මුදල් කොමිසම් සභාව පළාත ගැන හිතලා පළාතේ දියුණුව
අවසන් කරන්න
සංවර්ධනය ගැන හිතලා කටයුතු කරන්න ඕන කියන එක ප්‍රකාශ කරමින් ඔබතුමාට මම විනාඩි 4ක් දුන්නේ එක ගැනත් ස්තුතිවන්ත වෙමින් මං නිහඬ වෙනවා.
ගරු සමන්ප්‍රිය හේරත් ගරු මන්ත්‍රීතුමා විනාඩි 4ක් කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, බෙහෙම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ කාර්යයෙන් කර දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම 1988 වර්ෂයේ අපි දන්නවා ඉන්දු ලංකා ගිවිසුමට අනුව පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත වුණා. විශේෂයෙන්ම මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යභාරයන් ගැන කතා කරන්නට ප්‍රථමයෙන් අපි දන්නවා නීත්‍යානුකූල නොවන ආකාරයට එකතු වෙච්ච ගැහැණියෙක් සහ පිරිමියෙක්ගෙන් ලැබිච්ච සුජාත නොවන්නා වූ දරුවෙක් තමයි පළාත් සභාව කියන්නේ. එතකොට අද මේ වන විට සුජාතභාවයෙන් අපි ඒ දරුවා ආරක්ෂා කරගෙන ඉදිරියට අරගෙන යෑම තමයි මේ ප්‍රධාන වගකීම් බවට පත් වෙන්නේ. ඒ වගේම අපි සිහිපත් කරන්න ඕනේ මම පළාත් සභාව දෙවතාවක් නියෝජනය කරා, පළාත් සභාවේ සභානායකවරයා විදිහට වැඩ කටයුතු කරා. අපි දන්නවා පළාත් සභාව දැන් අද විශාලම මතභේදයට තුදෙනා වූ කාරණයක් බවට පත් වෙලා තියෙනවා. පළාත් සභා ක්‍රමය ඕනෑ දෙපාද කියලා. ඉතින් අපේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඒ සම්බන්ධ පළාත් සභා එපා කියලා කොතනවත් සඳහන් කරලා නැහැ. ඉතින් ඇත්තටම මේ කාරණේ සම්බන්ධ මම හිතන්නේ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු පිටපොට පටලවගෙන කතා කරන ආකාරයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ මම වයම් පළාත් සභාව අපි නියෝජනය කරා අපිට යම්සේ පුරවැසියෙකුට අපේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ ඇවිල්ලා කරගන්න තියෙන වැඩේ කුරුණෑගලට ගිහිල්ලා කරගන්න තියෙන එක බලවත් පහසුයි. ඉතින් ඇත්තට මේ පළාත් සභා ක්‍රමය මම හිතනවා මහ ජනතාවට මහ පහසුවක් තමන්ගේ වැඩ කටයුතු කරගන්න. ඒ වගේම අපි සිහිපත් කරන්න ඕනේ ඉතින් මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන වාක්‍යයෙන් බවට පත් වෙන්නේ පළාත් සභාවලට මුදල් වෙන් කිරීම. ඒ පළාත් සභාවලට මුදල් වෙන් කිරීමේ කාර්යයේදී අපි දන්නවා ඒ වෙලාවේ ප්‍රධාන අමාත්‍යවරයා තමයි මුදල් අමාත්‍යවරයා බවට පත් වෙන්නේ. ඒ ප්‍රධාන අමාත්‍යවරයා ඉස්සර මුදල් කොමිෂන් සභාවට ඇවිල්ලා මම හිතනවා විශාල වශයෙන් අපි කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නත් මුදල් කොමිෂන් සභාව විසින් පළාත් සභාවලට වෙන් කරන්නා වූ මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව අපි දන්නවා පළාත් සභාවලට අධ්‍යාපනය, පළාත් සභාවලට විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ, ඒ වගේම පළාත් සභාවලට ක්‍රීඩා මේ ආදී විෂයන් ගණනාවක් පැවරෙනවා. ඒ වගේ වැඩ කටයුතු කරන්න ඕනේ. නමුත් ලැබෙන්නා වූ මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් අතරම මුදල් කොමිෂන් සභාවට අපි මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්න ඕනේ මුදල් වෙන් කිරීමේ කාර්යයේදී පළාත් ගැන හිතලා පළාත් අනුව මෙයා බස්නාහිර පළාතට ලබා දෙන මුදල වයඹට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම ඒක ඌව පළාතට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මේ සම්බන්ධයෙන් මම හිතනවා යම්කිසි කරුණු පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙනවා මුදල් කොමිෂන් සභාව විදිහට. අද මෙන්න මේ කාරණය අපි පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් ඇත්තරම අපි දන්නවා විශේෂයෙන්ම ගත්තොත් එහෙම අධ්‍යාපනයට පළාත් සභාවක අධ්‍යාපනයට වෙන් වෙන්නා වූ වෙන් කරන්නා වූ මුදල් ප්‍රමාණය කොහොමත්ම ප්‍රමාණවත් වෙන්නේ. විශාල අඩුපාඩුකම් තියෙන පළාත් සභා පාසල් වල. ඒ වගේම
විනාඩි කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ඒ වගේම මම හිතනවා අපි කෘෂිකර්මයේ සම්බන්ධ ගත්තත් එහෙම අපි අපේ පළාත කෘෂිකර්මයේ සම්බන්ධ පළාතක්. ඉතින් කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපිට පළාත් සභාව හරහා කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා අපේ වැඩ විෂයන් වලට වෙන් වෙනා මුදල් ප්‍රමාණය. ඉතින් මේ වගේ මම හිතනවා බරපතල කරුණු කාරණා ගණනාවක් අපි මුදල් කොමිෂන් එකෙන් ලැබෙන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැතුව අපි පළාත් සභාව දැන් විශේෂයෙන්ම රෝහල් පද්ධතිය ගත්තොත් එහෙම. අද රෝහල් වලට පළාත් සභා රෝහල් වලට වෙන් වෙන මුදල් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට ජනතාව අතර මතයක් තියෙනවාද විශේෂයෙන්ම මේ රෝහල් විසංවාදයක් සමාජය තුළ ඇති වෙලා තියෙනවා. නමුත් මේ විසංවාදය ඇති වෙලා තින්නේ මෙන්න මේ අනවබෝධය තුළ. ඉතින් මට කියන්න උමනත් කරකම තිබෙන්නේ කාරණා ටික. ඉතින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙම් ස්තුතිවන්ත වෙනවා. ගරු මුලස්සනාර උඩ ගරු මන්ත්‍රීතුමනි.
ඊළඟට ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා විනාඩි 6ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මුලස්සනාර උඩ මන්ත්‍රීතුමාගෙන් අවසරයි. විශේෂයෙන්ම අපි දන්නවා 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තියෙන වෙලාවේ අපි අද රට තුළ තියෙන මේ අනතුරු පිළිබඳව වචන කීපයක් කතා කළ යුතුමයි. මොකද මේ රටේ කවුරු මොනවා කිව්වත් දහන විවස්සා සංශෝධනය නිසා රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ශක්තිමත් කරා. ඒ ලැබුණු පරමාධිපත්‍ය නැවත උදුරගන්න දරණ උත්සාහයක් විදිහට තමයි අපි 20 වෙනි සංශෝධනයේ දකින්නේ. අපිට මතකයි අපි එදා පාර්ලිමේන්තුවේ 42ක් ඉඳගෙන ආණ්ඩු පක්ෂයේ විදිහට ඉදිරිපත් කරපු විවස්සා සංශෝධනයට එදා විපක්ෂයට අති බහුතරයක් ඡන්දෙ දුන්නා. මේ පාර්ලිමේන්තුවේ 24ක් ඉද්දි 225ක් ඉද්දි එක මන්ත්‍රීවරයෙක් කර 224ක ඡන්ද ගන්න තරම් ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රබල වුණා. ඒ වගේම මේ ව්‍යවස්ථා සංශෝධනයේ ගේන්න කලින් අවස්ථා 6කදී ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එකට එකට සාකච්ඡා කරා. අඩුපාඩු නිවැරදි කරා. හැබැයි 20 වෙනි සංශෝධනයේ ගේන අවස්ථාව එහෙම අවස්ථාවක් උදා කරලා නැහැ ආණ්ඩුව. ආණ්ඩුව Tamanට 3/2ක බලයක් තියෙනවා කියලා බලෙන් ඉදිමිලා උමතු වෙලා විපක්ෂයත් එක්ක කිසිම සාකච්ඡාවකට එළඹෙන්නේ නැතුව අඩුම ගානේ විපක්ෂය එක්ක තියා ආණ්ඩු පක්ෂයේ කැබිනට් මණ්ඩලයේ තුනවත් මේ ගැන සාකච්ඡාවකට එළඹෙන්නේ නැතුව අතාම අත්නෝපතික ආකාරයෙන් අද 20 වෙනි සංශෝධනය කියලා තියෙනවා. මේ පිළිබඳව මුලින් කතා කතිකාවතක් ආණ්ඩු පක්ෂය තුලත් ඇති වුණා. අවසානයේ ගරු අගමැතිතුමා කමිටුවක් පත් කරා. අපි දැක්ක ජී.එල්. පීරිස් මහත්තයලා ගෙදර ගිහිල්ලා ඒ කමිටුව සාකච්ඡා කරනවා. එයා කිහිප දෙනෙක් එළියට ඇවිල්ලා සුභවාදීව කිව්වා අපි කිහිපයක් සංශෝධනය කරනවා. ඒ ගැන අපි එකගතාවකට ආවා. අනේ අන්තිමට ඊළඟ කැබිනට් එකේදී මේ සංශෝධන සහිත ලියවිල්ල ඉදිරිපත් වෙයි කියලා බලාපොරොත්තු වුණත් එහෙම එකක් ඉදිරිපත් වුණේ නැහැ. ඒක ආයේ කණු කූඩේට දාලා ගරු ජනාධිපතිතුමා අර සුපුරුදු පරණ 20 වෙනි සංශෝධනයම අද පාර්ලිමේන්තුවට කියලා තියෙනවා. දැන් අද දිනේ අපි 19 වස්සා සංශෝධනය ගැන අපි තාම වැඩගත් කමිටුවත් මහාංශික අධීක්ෂණ කමිටුව මේ එන 50 සේන මහාංශික අධීක්ෂණ කමිටුවට යොමු වෙන්න ඕන. එතන සාකච්ඡා වෙන්න ඕන. එතන නිර්දේශ ඉදිරිපත් වෙන්න ඕන. ඒක නැවත පාර්ලිමේන්තුවට එන්න ඕන. අනේ අද ආංශික අධීක්ෂණ කමිටු ටිකත් తాවකාලිකව අකුල්ලා තියෙනවා. මම දන්නා తాවකාලිකව නෙමෙයි. ඉදිරියේදී ස්ථාවර නියෝග වෙනස් කළා. මේ ආංශික අධීක්ෂණ කමිටු ටිකත් ඉවත් කරන්න තමයි කටයුතු කරන්නේ. මොකද ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයෙක් ඉදිරියේ මම කටයුතු කරා. ආංශික අධීක්ෂණ කමිටුවේ බලය තියෙනවා. ඒ අමාත්‍යාංශයේ ඇමතිවරයෙක් කමිටුවට ගෙනලා ප්‍රශ්න කරන්න. ඒ කමිටුවේ සභාපතිවරයෙක් ගෙනලා ප්‍රශ්න කරන්න අවස්ථාවක් තියෙනවා ආංශික අධීක්ෂණ කමිටුවට. නියාමනයක් කරන්න පුළුවන් අමාත්‍යාංශය. අධීක්ෂණයක් කරන්න ඕවර්සයිට් කරන්න පුළුවන්. මේක අපි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන රටක් විදිහට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉතාම ශක්තිමත් ක්‍රියාත්මක කරන කමිටුවක් ඕසයිඩ් සෙක්ටෝරියල් කමිටි එක ආංශික අධීක්ෂණ කමිටුව. අද මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම අද ආණ්ඩු පක්ෂයේ තීන්දුව කරා తాවකාලිකව ස්ථාර නියෝග අත්විටෝල මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ආංශික අධීක්ෂණ කමිටුවට යොමු කරන එකත් නතර කරන්න. මෙන්න මේක තමයි අපි දකින මහා ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම. දැන් අපි දැක්කා අපි කලින් ඉඟි පළ කරා. අපි කිව්වා ප්‍රසම්පාදන කොමිෂන් සභාව විගණන කොමිෂන් සභාව අවශ්‍ය වෙනකොට අපි කිව්වා කෝපා කමිටු වල සභාපති කනොත් ඊළඟට ඒ පැත්ත ගන්නවා කියලා. දැන් කිව්ව විදිහටම ගත්තා. අපිට ඒ පත්තුන සභාපති වල පිළිවෙල ප්‍රෞද්ගලික ප්‍රශ්න නැහැ.
Mahatara
Chatha Mahatagan Prashna may have been. Have I Labadia of the Prashnatino? Conflict of interest. Mokada Rajanio Janaka Parliament to a monthly record. Cope, come to Indagana. Hey, Amatian Sola, Ematangi, Ayatanol, Sabahaturun King, Prashna Grantina, Idagata, Evata, Vinu the Bavin, Katu Grantin, Idagadam, Adui Karu, Munas, the Mantri, the Munega, Makian, Ega, Makiani, Api Vinu the Bavin, Api Avasta, Duna, Vasta, Vipakshit, Abe Raja. May Kopa Kopa Kamitula Sabahabatikam Tamanga Patanam Raja Patanamarang Eva Durulakaran Katu Rabitaka May Pahuke Kali Ape Ando Kali Hapan Kali Kop Committee Sabahabati Sulla Andulati Sawatu Rakatukarati Mandra Rakatukarati Etuma Janata Visala Prasad Lakunu Mandra Parpatu Emokot It was Swadina Swadino Katukar Mati Abaturunda Visala Tarajanekuna Visala Balapamana Kop Committee Iwakem Raj in Ildarin, Nematam, Podua Parola, Ayatola, Pradan, Dagildarin, Sabahabatur, Hatta to Kareb Homa, Avadanami, Emokoda, Horakamata Tidian Nonisa, Horakamata Tidian Nonisa, Natu Api, Horakamata, May Sahayan Andok in the Kauda, Katu the Rene, Mamreka, Avasan Karana, Singapore, Hitabu, Nirmatur, Aliqua, New Cape Katawa. Singapore, Api Hadu, Dusreta Titatiela, Viganane Tamayape Pradan Aviuni, Eight Erevin Vene Kambo Horu, Own Api Ratin Pituhal Kala, make you out of Neme, Garumulas or Mantumani, Liko and Nukene, a Samani, a Singapore, Dun Ratak Bauta Patkaru Nakia, the Hemaratak Nirmanaker, Liko and New Viganate, Visala, Idak Dunana, Sal Watanakamak Dunana. Ape Andua, May Rajapaks Andua, Wartaman Andua, Vigan and Hakula Latino. In a Ratak Dunuid, Ratan Horakapa, Ratak Dunaga, Munas or Montumini, Antara Dirgo Katagrane, Asta Labadim Samantha with what is to the Bons to the
Milangatagaru, Predi Punduka Garmantitua, Vinadi Hatrak of the Matakala Clabino. Order please, Karu Kavi.
Garu Mulasna or the Mantri Tumani Visheshem Mastuti Antena, the Mudal Commission Sabava Yatate, Samalochen of Arta, Pidibandava, Adas Dekimata, Avasta, Labadi, and Pidibandava, Ma Visheshen Kianatone, Dashakat Asana Kalyak, Palat Sabaha, Niojanekarapu, Mantri Vare Quidiheta. A Palat Sabaha Kalasima Tula Merate Eddas Namsia Asue Agabage Tula Merata Handuna Dunu Dahatungan Andukrum Vyastavat Eka Ekatunu Palat Sabaha Krame Tuling Api Samajeta Kala Mehevarian Pilibandava Janata Dakwana Akalpe Pilibandava Saha Samahara Deshapalajan Dakwana Akalpe Pilibandava Apita the Loku Prasnathaga Tatriak Tiro. මා දශකයකට ආසන්න කාලයක් පළාත් සභාව තුල වැඩ කරපු මන්ත්‍රීවරයෙක් හැටියට අපි දැක්කා පළාත් සභා ක්‍රමය තුල විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රය ඒ වගේම කුසිකාර්මික ශාස්ත්‍රය ප්‍රවාහන පද්ධතිය වැනි මේ සියලුම ශාස්ත්‍රයන් විෂයන් හැටියට ගැනෙන පළාත් සභා ක්‍රමය තුල අපි විශාල වැඩ කොටසක් පළාත් සභා මන්ත්‍රීවරුන් විදිහට ජනතාවට ඉෂ්ට කරා මා කියන්නට ඕනේ වර්තමානයේ මේ පළාත් සභා ක්‍රමය නොමැතිවීම හේතුවෙන් පළාත් සභා ක්‍රමයට අනුගත වූ බහුතරයක් පාසල්වල පරිපාලනයේ කටයුතු අද අවුල් සහගත තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. අපි දකිනවා අපි පළාත් සභා මන්ත්‍රීවරු විදිහට ඒ කාල සීමාව තුළ මේ පළාත් සභාව යටතට ගැනෙන සියලුම පාසල් ව්‍යුහ කමිටු තුලින් ඒ පළාත් සභාවට අයත් පාසල් තුල තියෙන ප්‍රශ්න අපි හරියාකාරව හඳුනාගෙන ඒ ජනතාවට විය යුතු කාර්යභාරය වගේම ඒ ශිෂ්‍යයන්ට ඒ වගේම ගුරුවරුන් තුල පවත්නා ඒ වගේම භෞතිකම සම්පත් වැඩි දියුණු කිරීම වැනි විශාල වැඩ කොටසක් අපි පළාත් සභා ක්‍රමය තුලින් සිද්ධ කරා. ඒ නිසා මා කියන්නට ඕනේ අපිට ඉදිරියට විශේෂයෙන්ම අපිට මේ පළාත් සභා ක්‍රමය තුලින් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මා උත්තර දෙන්නට ඕනේ අපේ විග්නේශ්වරන් හිටපු මහා ඇමතිතුමාට විරුවන් සමරන්නට අවසර දෙන ලෙස පාර්ලිමේන්තුව තුල කළ ප්‍රකාශය මා දැඩිව පිළිකුල් සහගත ලෙස හෙලා දකිනවා. ඒ හෙලා දකින්නේ මා රණවිරුවෙක් හැටියට මේ රටේ විරුවන් සමරන්නට පුළුවන් රණවිරුවන්ට පමණයි. මේ රටේ 30,000ක් ජීවිත පූජා කරලා මේ රට ආරක්ෂා කරගත්ත විරුවෝ කියලා අපි හඳුන්වන්නේ රණවිරුවන් පමණයි. පසුගිය ආණ්ඩු කාල සීමාව තුළ අපි දැක්කා මේ රටේ රණවිරුවන් කෙරෙහි දක්වපු ආකල්පමය වෙනස. අපි විජයග්‍රහණයේ සමරුම සමරනකොට විජයග්‍රහණයේ සමරුම නැවැත්තුවා. ඒ වගේම අපි දකින්නට ඕනේ මේ රට පාලනය කරන්න පුළුවන් ශක්තිමත් නායකයන් නොමැති වුණාම මේ තත්ත්වය මේ ජනතාවට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා විග්නේශ්වරන් අමාත්‍යතුමා හිතා ගන්නට ඕනේ හිටපු ප්‍රධාන අමාත්‍යතුමා මේ රටේ නැවත වතාවක් විරුවන් සමරන්නට අපි කෙසේවත් ලබා දෙන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ කියන එක අපි පැහැදිලිවම කියන්නට ඕනේ මුල් අසරණුට මන්ත්‍රීතුමනි. ඒ නිසා අපිට අද අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ අනාගතයේ ගොඩනගන වැඩපිළිවෙල. ඒ අනාගතයේ ගොඩනගන වැඩපිළිවෙල වෙනුවෙන් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවැරදි ආකල්පමේ වෙනසක් මේ රට තුළ ඇති කරන්නට අද කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මට දීර්ඝ වශයෙන් කරුණු දක්වන්න තිබ්බත් ඒ අවස්ථාව නොමැති නිසා මගේ කතාව මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.